මේ මම තමන්ගේ ආධ්‍යාත්මික දිරියට පොඩි පොඩි ප්‍රතිකාර බාහිරාංශයෙන් හරි ඇවිල්ලා ප්‍රතිකාර අරගෙන යන ඒක පොඩි ඒ ආස්ථාවල සීම හැටියට විතර අවම මට්ටමේ. ඉතින් මේක සාමාන්‍ය අදහස විශේෂයෙන්ම මේ අපේ ශිල් පිරිසට අලුතෙන් එකතු වෙන අයගේ ඉල්ලීමක් අනුවයි මේක පටන් ගත්තේ. හැම 15ක පෝයකටම පස්සේ එන ඉරිදා දවසක්. එහෙම නැත්නම් 15ක පෝය දවසේ ඉරිදාවක් වුණත් ඊළඟ ඉරිදා අපි මේ විදිහට හමු වෙනවා මෙතන. ඉතින් ඒකෙදී මූලික අදහස පළමුවෙන්ම අරේ අලුතෙන් ඒ සීල් පිරිසට එකතු වෙන අය පමණක් නෙවෙයි, දැන් මා හමු වෙන්නේ නැන සතිය නැදේ නයිටත් මට මේ අසනීප ගැති නිසා මම බොහෝ දිනාට කියන මේ දවසට පැමිණෙන්න කියලා ප්‍රමාණිකුලව භාවනා කරන යමක් කියන. ඉතින් ඒ හැම දිනාම ගැන කල්පනා කරලා බලනකොට ඇතැම් අය ඇති හුඟක් කල්ලේ තැන්වල භාවනා කරපු අය, තවත් සමහරු ඇති භාවනා කරන මොකක්වත් දන්නේ නැති අය, ඒක එක මට්ටමේ අය ඇති වයස් වශයෙන් බලනකොට විවිධය ඇති. තරමක් දුරට හරි ඒ හැම දිනාටම ප්‍රයෝජනවත් වෙන යමක් ඉස්සෙල්ලාම කියන්න වෙනවා. ඉතින් මේ භාවනාව ගැන පොදුවේ කියනවා නම් අපි බෞද්ධ භාවනාව අපි කවුරුත් දන්න බෞද්ධින් වශයෙන් හැම දෙයකම ඉලක්කයක් තියෙන්න ඕන. දැන් බොහෝ තැන්වල මේවා ආවට ගියාට කරනවා. භාවනාව කියන එක හැම තැනම විලාසිතාවක් වෙන සිරිතක් තියෙනවා. අපි භාවනා කරනවා කියලා විලාසිතා වශයෙන් යන දෙයක්කුත් තියෙනවා, ඉලක්කයක්කුත් නැහැ. වැඩිම වුණොත් ඉතින් අර අසනීපයක් හොඳ කරගන්නන්නේ එහෙම පොඩි පොඩි. ඉතින් අපි අර බෞද්ධයන් හැටියට සංසාරෙදී හොඳ කරගන්න නිවනයි ඉලක්කය කරගන්න ඕනේ. ඒ වගේ හොඳ ඉලක්කයක් ඉදිරියට තියා ගන්න ඕන. ඊට මෙහා අතුරු ඵල තිබෙන බව ඇත්ත. ඉතින් ඒවා ලැබෙන්න තව තවත් ශක්තිමත් වෙලා නිවන් දක්වා යන ගමනයි යන්න තියෙන්නේ. ගිහි හෝවා පැවිදි හෝවා. ඉතින් ඔන්න කෙටියෙන් කියතොත් අපි කවුරුත් අහලා තියෙනවා බෞද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ සීල සමාධි පඤ්ඤා. එතකොට අවම මට්ටමින් පංච ශීලයේ දැන් සමාදන් වුණ ආදි වස්තුක ශීලයේ පොහොය අට සීල ආදි වශයෙන් යම් සීලයක් සමාදන් වීම පිටුලින් ගිහි පින්නතුන් සමාධියට හොඳ පදනමක් සකස් කර ගන්නවා. ගයක් හදන්න අඩිතාල මැදම්ම වගේ අඩිතාල මිතරක් දාලා ගිහ හදන්න නැතුව ඉන්න එකක් වැඩක් නැහෙනි. ඒක නිසා ඒ සමා සීලය උඩ ඊළඟට තියෙන්නේ සමාධිය. සමාධියේ පරමාර්ථය මේ බෞද්ධ සමාධියේ පරමාර්ථය ඔය උදිනාය සමාධිය ආදී කියනකොට එකපාරටම සූලබ දේවල් හැටියට හිතන්නේ අහසින් යෑම මොන විදි දේවල්. ඒක නෙමෙයි අපේ බෞද්ධයන් හැටියට කල්පනා කරලා බලනකොට බුදුරජාණන් ප්‍රකාශ කරලා තියෙනවා සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ යථා භූතං පස්සති. මහණෙනි සමාධිය වඩව සමාධිමත් නැත්තේ යථා භූත කියලා කියන්නේ අතීතතු ලෝකේ අතීතතු වටහා ගන්නවා කියන. අන්න ඒක නිසා ඒ සඳහායි අපි සමාධියක් වඩන්නේ. අතුරුඵල තියෙන්න පුළුවන් අභිඥාදී වශයෙන්. ඉතින් අර ලොකු දේවල් නැතත් ඒ හිත යම් කිසි ප්‍රමාණයකින් සමාධිමත් කරගත්තේ නැතුව අපට ඔය නිවනට උපකාර වෙන විදර්ශනා වශයෙන් සැලකෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හිම හිත යොමු කරන්න අමාරු. ඒක නිසා අපිට සමාධියක් අවශ්‍ය වෙන යම් මට්ටමක. මේ සමාධිය කියන එකත් මූලික වශයෙන් දක්වන්නේ චිත්ත ඒකාග්‍රතාව කියලා, සිත එකඟ වීම. මොකටද සිත එකඟ කරගන්නේ කියන එකත් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. වැඩි ප්‍රශ්නයක් නෑ තමන්ගේ හිත දිහා බලනකොට විසිරිච්ච හිතකින් වැඩි දෙයක් කරන්න බෑ. ලෝකෙ දිහා බලුවත් මේ පින්නතුන් දන්නවා දැන් ජලාශයක වතුර වල යම් ශක්තියක් අපිට පේන්නේ නැහැ. නමුත් ඒවා නල මගින් ඒවා ඈතට ගෙනහිල්ලා පොළොවේ යටින් ගෙනහිල්ලා විදුලි බලාගාරයකට ආට පස්සේ යකඩ නිරෝධකාරව කරකවල අන්තිමට අපට ආලෝකයක් පවා ලබා ගන්න පුළුවන්. මේ හිතේ ස්වභාවයත් එහෙමයි. ප්‍රබස්සරං ඉදම් බික්ක වේචිත්තං කියලා බුදුරජාණන්සේ මේ ප්‍රභාස්වරිත ප්‍රභාස්වර කරගන්න මූලික පියවරක් හැටියට තමයි මේ සමාධිය ඕන කරන්නේ. ඉතින් එතකොට මේ සමාධිය ගැන කතා කරනකොට ඇත්ත වශයෙන් භාවනාවේ විවිධ භාවනාවේ ශාසනය තියෙනවා. අපි පිළිගන්න ඕන හැම බුදුවරයෙක්ම ඒ බුද්ධත්වයේ ලැබුවේ ආනාපාන සති භාවනාව. භාවනාව කියනකොට බෝධිනාටික පාට හිතට එන්නේ ආනාපාන. ඇත්ත වශයෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඒක අපි සූදාන කවදා හරි ආනාපාන ඒක ඒ භාවනාව තමයි. නමුත් මේ දැන් තියෙන වාතාවරණය උඩ අපට අත්දැකීම් වලින් දැනගන්න ලැබිලා තියෙනවා. කෙලින්ම බොහෝ දිනාටික පාට ආනාපාන සතියට යොමු වෙන්න අමාරුයි. ඒකට හේතුව ඇත්ත වශයෙන් බුදුරජාණන්සේ ප්‍රකාශ කළ තියෙන නම් ආනාපාන සති භාවය තබ්බා විතක්කු පච්චේදාය විතර්ක කපා හැරීමටයි. නමුත් ඒ විතර්ක වලට මූණ දෙන ශක්තියක් නැහැ බොහෝ දිනාට. ඒක මූණට මූණලා කරන සටනක් විතක්කත් එක්ක විතර්කියත් එක්ක. ඒක නිසා ඉක්මනින්ම අධෛර්ය වෙන නිසා ඒ වෙනුවට අපි ටිකක් කැලේ කපල වැඩේ පටන් ගන්නවා වගේ ඔය අතීතයේ ඉඳලා මේක හද ඉඳියේ නෙවෙයි සතර කමඨහන් කියලා මේ පින්නතුන් අහලා තියෙනවා. බුද්ධානුසුතිය, මෛත්‍රිය, අසුභය මරණ සතිය කියන සතර කමඨහන් වටේට තියාගෙන ආරක්ෂා හැටියට තමයි යෝගාවචරයා තමන්ගේ මූල කර්මස්ථානෙට හිත යොමු කරන්නේ. ඒක නිසා මූලික අපි දැන් බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ හතර කමඨහන් ගැන අන්තිමින් සඳහන් කළ එයින් එකක් තුලින් ආරම්භක වශයෙන් අර සිත කමඨහන් සිත සමාධිමත් කරගන්න ප්‍රායෝගික උපකාර වෙන යම්කිසි භාවනා මාතෘකාවක්. ඒක අතීතයේ ඉඳලා හඳුන්වන්නේ කමඨහනක් කියලා. ඔය භාවනා කමඨහනක් කියලා කියන්නේ කමඨහන කියලා සිංහලට ඇවිල්ලා තියෙන්නේ පාලි කම්මඨාන කියන වචනේ. එතකොට කර්ම කියලා කියන්නේ වැඩනම්, ඨාන කියලා කියන්නේ තැනනම්, පොළනම්. අපිට මේ කාලි වචනෙන් කියන්න පුළුවන් කම්මඨාන කියලා කියන්නේ ආධ්‍යාත්මික වැඩ පොළ. එතකොට තම තමන්ගේ චිත්තසංතානය තුළ ආධ්‍යාත්මික වැඩ පොළක් ආරම්භ කිරීම තමයි කමඨහනක් කියන්නේ. එහෙම හිතාගන්න කමඨහනක් ගැනීම කියන්නේ. ඉතින් ඒකෙදී ඔන්න දැන් කෙටියෙන් අපි සඳහන් කරමු. අර කිව්ව බුද්ධානුස්සතියට ඒක ප්‍රධාන තැන අවශ්‍යම ලැබිය යුතුයි. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැත්නම් යටත් පිරිසේ නීතිපිසෝ භගවාදී නාගුණ පාඨයවත් ඒක හරියට හිතට ශ්‍රද්ධාව ඇති වෙන විදිහට හිතට නගා ගන්න බැරි නම් ඒ තැනැත්තට බෞද්ධ ප්‍රතිපදාව යන්නේ ශක්තියක් නැහැ. ඒක නිසා ඒ නාගුණ පාඨයෙන් විශේෂයෙන්ම Tamante හිතට අල්ලන එකක් නිතරම මෙනෙහි කිරීම දිනපතාම මේවා ඉදින් ප්‍රකාශ කියනවා තමයි. ඒකත් ගක්ම උපකාරයි. ඊළඟට ඒ බුද්ධානුසුතිය ගැන අපි කියන කිව්වොත් ඊළඟට තියෙන්නේ මෛත්‍රී. මෛත්‍රියේ අදහසත් දැන් අර බුද්ධානුසුතිය තුළින් අපේ හිතේ මේ කාලේ සමාජයේ හැටියට යන මොනිකුත් මිත්‍යා දෘෂ්ටි ආදී නිසා ආකූල දාකූල වෙලා තියෙන හිත එක්තෙන් කරන්න බෑ. හැමතැන මේකේ කාචාර්යවරු ශාස්ත්‍රවරු ගැන ඒවා අවුල් කරගෙන තියෙන. ඉතින් බුද්ධානුසුතිය ඇති කෙනා ඕන්නේ එක හිතෙන් නිවන් මාර්ගයට යොමු වෙලා මේ භාවනාව කරන්න පුළුවන්. ඉතින් මෛත්‍රී භාවනා වැඩිගත්කම තියෙන ඒත් සමාජයේ තියෙන මේ කර්කශ අදාන්ත ස්වභාවය නිසා සමාජයේ ඇතුළේ ගැවසෙන කවුරුත් දන්නවා නිතරම සිත විසිරෙනවා. ඇත්ත වශයෙන් ක්‍රෝධය වෛරය කරන නොකිව්වත් යටක් පිරිසෙන් නොසන්සුන්කම් නොරිස්සුම් නාලනකම් හිතේ ඕවා මතුවෙනවා. ඒවා ඉතින් භාවනාවට බාධා. යන්න එක නිසා තමයි මෛත්‍රී භාවනාව ඇත්ත වශයෙන් අපිට තේරලා තියෙනවා ආරම්භයක් කරන්න තරම් හොඳ භාවනාවක්. ඒක නිසා තමයි අපි මේ වැඩසටහන සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනාවෙන් ආරම්භ කරන්නේ. අනිත් දෙක ගැන කියනවා නම් දැන් මේ බුද්ධානුසති මෛත්‍රී කියන එකේ විශේෂත්වය තියෙන්නේ මේ දෙක අපේ සිත ප්‍රසාදයටපත් කරනවා. නම් කිසි වැඩකට යොමු වෙනකොට අපේ හිතේ ලොකු ඕනෑකමක් සතුටක් ඇති වෙන්න ඕන. කපාටම අපි දුන්නත් අසුබ භාවනාව සමහරුන්ට ඒක රුචි නොවෙන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් අපේ හිත අර ප්‍රබෝධමත් කරනවා. ඒ වගේම එදිනෙදා ආනිසංසත් දකින්න පුළුවන්. ඊළඟට ඔන්න අසුභ මරණ සති කියන ඒවායි අර අපේ හිත විදර්ශනාවට හුරු කරනවා. අසුභය කියන්නේ කවුරුත් දන්නවනේ මේ ශාරීරික අසුභ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. ඒ අසුභ භාවනා ආදිය තුලින් ඒක විශේෂ කෙලින්ම එල්ල කරලා තියෙන්නේ සීමාන්තික ආශාවන් රාග ආදී දේවල් පාලනය කරගන්න උපකාර වන අසුභ භාවනාව. එනකට මරණ සතිය කියන එක එයින් අපේ හිතේ බොහෝ විට තියෙන ප්‍රමාදයයි. කල් දාන්න බලන අද බෑ හෙට අර පින්නකින් කවුරුත් දන්නවනේ අර බාලගිරි දෝෂය හෙට ඒ කයිට කතාවක් ඒක වැඩි. ඉතින් ඒක නැති කරගන්න අද මේ අදාදේ ඉමරු කියලා අන්නේ තරමට මරණ සතිය වැඩු කෙනාට මේක ඉක්මන්කම ඕනෑකම් ඇති වෙනවා. තවත් අනුකූල ආනිසංස තියෙනවා. ඉතින් ඔන්න කෙටියෙන් හඳුනා ගන්න ඒ හතර වටේට තියාගෙන ආරක්ෂක හැටියට භාවනාව කරනකොට ආනාපානේ ඒකාකාරව සමහර විට පවත් ගන්න අමාරුයි. භාවනාපානේ භාවනාව කරගෙන යන අතරේ යම් දවසක හිත තැන්පත් නොවෙනව නම් අර හතර වැඩිීමේ ආනිසංසය මේකයි. ඒවා පස්ස ගහලා අර හතරෙන් එකකට දාලා හිත තැන්පත් කරගෙන නානාපානෙට යනවා. ඒකයි මේ කලින් වැඩලා තිබීම ප්‍රයෝජනෙ තියෙන්නේ. ඉතින් ඔන්න අපි පොදු ඒ ටික කිව්වේ. ඊළඟට අපි දැන් ඔන්න අර කිව්වේ කමඨහනක් හැටියට අපි දැන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳවයි. ඒ කියන්නේ හුඟක් කියන සිද්ධ වෙලා තියෙන්නේ ගණක සම්මත මෛත්‍රී භාවනා ක්‍රමී අපට පෙනෙන යම් යම් අඩුපාඩුකම් ඒක නිසා ඒකට අදාළව මේ බොහෝ දෙනා මේ දෙන්න කියන් දන්නවා. මේ දැන් කලක් වෙනවා අපි මෙත් සිතේ මුක්ති කියලා පොතක් මේක මේ යථා කාලයක් තිබෙනවා. ඒකෙදී අපි පෙන්නවා තව දේශනා දෙකක් පැවැත්තුවා දැනට සම්මත මෛත්‍රී භාවනාවේ තියෙන යම් යම් අඩුපාඩුකම් ඒවයි සීමාවත් පෙන්නවා. මෛත්‍රී කියන වචනේ කාටත් ප්‍රියයි. ඉතින් ඒක නිසා ඒක ඒ තරම් අඳුනන්න දෙයක් නෙවෙයි. හරියට තේරුම් ගත්තොත් ඔය මේ මෙත්ත සූත්‍රයේ ඔය මාතා යථානියං පුත්තං ආයුසා ඒක පුත්තමනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සංභාවේ අපරිමාණං කියන මේ පද ටික කළ බැලුවත් ඇති මව කෙනෙක් තමගේ එකම දරුවා වෙනුවෙන් ජීවිතය පූජා කරන්නේ යම්සේද එසේම සීල සත්වයෙන් වෙන අප්‍රමාණ වූ සිතක් වඩන්නේ. ඉතින් මෛත්‍රී භාවනාව අර තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ එක දරුවට කොටු කරලා කියන එක වගේ එකක් නෙමෙයි. මේක මහා පුළුල්. අර ඒක න්‍යාය කරගෙන ඒක මුල් කරගෙන එපමණක්ම මේ ඉමේජිව සිතක් අප්‍රමාණ වූ ලෝකේ පතුරවන බැරි එකක් වගේ පේන්නේ. නමුත් අන්න බුදුරජාණන්සේ ඒක මහා ප්‍රබල භාවනාවක් හැටියට දක්වනවා. ඒකට නියම වචනේ නම් මෙත්තා චේතෝ විමුක්ති. නමුත් දැන් අවාසනාවකට වගේ මේ මධ්‍ය කාලීන පොත්වල දක්වන භාවනා ක්‍රමය මෙත්තා චේතෝ විමුක්තිය පස්සෙට දාලා ඒ වෙනුවට හතර දිනකට මෛත්‍රී වැඩිීමේ ක්‍රමයක් බොහෝ දෙනා හැම තැනම වගේ අනුගමනය කරන්නේ. ඒකේ තියෙන ආදීනව ඒවයි අඩුපාඩු අපි මේ පොතේ මේ දේශනාවල පෙන්නවා. ඉතින් මූලික වශයෙන් හිතලා බලනවා නම් අපි පෙන්වන්න කියලා දුන්නා මෛත්‍රිය පමණක් නෙවෙයි කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආදී බ්‍රහ්ම විහාර භාවනා ඔක්කොම වැඩි යුත්තේ තමන්ට නෙවෙයි. තමන්ට මෛත්‍රී කර ගැනීම, තමන්ට කරුණා කර ගැනීම නෙවෙයි මෙතන. තමන්ට මුදිතාව, තමන්ට උපේක්ෂාව නෙවෙයි බහැරට. මේක මොකද අප්‍රමාණ හිතක් ඔසේ නැත්නම් හිතක් කියලා කියන්නේ අප්‍රමාණව ලෝකෙ පුරා විහිදුවන හිතක්. ඒක ඇතුළට දැමීම තුලින් තමාට කරගන්න තුලින් ආත්මාර්ථකාමීත්වය වැඩෙනවා. ඒක වැඩි විස්තර කරන්න දෙයක් නැහැ. දැන් අපි හොඳටම දන්න කාරණයක් දම්ප සාමාන්‍යයෙන් සම්මත ක්‍රමයට අනුව මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා කියන කෙනා ටිකක් හිත බාල වෙනවා කෙනෙක් වෙනුවෙන් වකුගඩුවක් ලේ ටිකක් දෙන්න. එතකොට නිරෝගී වෙන්නේ නෑ නේ තම. ඉතින් අන්න ඒක නිසා ඒ වෙනුවට අපි හිතා ගන්න ඕනේ අර මාතා යථානියන් පුත්තන් වගේ ජීවිත පූජා වෙන්නේ අම්මා කෙනෙක් ඒ දරුවෙක් නෙමෙයි. ඉතින් ඉච්චරට දැනුණා තමන් යම් ප්‍රමාණයකට හිතෙන් හරි ආරම්භක වශයෙන් හිතෙන් ඒ හිතෙන් ලෝකයාවේ ඒ පතුරුවා හැරීම එසේ මෙසේ එකක් නොවන බව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා. මොකද මේ අපේ ධර්මයේ අනුව නිගණ්ඨ ධර්මේ නම් නිගණ්ඨින්ගේ ධර්මේ නම් කයට මුල් තැන දෙන්නේ. අනුම්මරයකට කය, දෙවෙනියට වචනය, හිත තුන්වෙනිය හැටි පැනට හිත නිගණ්ඨින්ගේ ධර්මය. අපේ ධර්මයේ තියෙන්නේ මනෝපුබ්බංගමා ධම්මා හිත මුලට, වචනය දෙවෙනුව, කය අන්තිමට. අන්න ඒක නිසා මේ මෛත්‍රී භාවනාව දැන කෙනෙක් අහන්න පුළුවන් මේ මෛත්‍රී වැඩ නම් මොකද කවුරුත් ඊට වැඩිය නරකේ මේ ඔය කාරිය දුක් වෙන්න මොනවා හරි බෙදෙද යන්නේ ඊට වඩා මහා පුදුම ශක්තියක් මෛත්‍රී හිතක තියෙන හරියට පිරිසිදු කරගෙන පතුරුවා හරියට ඒ ටික බුදුරයාස කියලා තියෙනවා. අන්න ඒ වගේ වටිනා භාවනාව අතුරුඵල වශයෙන් තියෙන ඒක බුදුරජාණන්සේ මහා පුදුම විදිහට දක්වනවා. අපි අත්තා කාලේ යන කියමු ඒ මෛත්‍රී භාවනාව ආනිසංස රාශියක් දක්වලා තිනවා මෙත් ආනිසංස සූත්‍රයේ. ඊට අමතරව තම තමන් කරපු අකුසල කර්ම පවා ගිවා දැමීමේ ශක්තියක් තියෙනවා මෙත්තා චේතු උන්නතිය තුළ කියලා බුදුරජාණන් වහන්සේ. අන්න ඒක නිසා අපි කවුරුත් ව්‍යාපාරයක් හරි පටන් ගන්න ඒකේ ප්‍රතිලාභ ගැන හිතලා එහෙම නැත්නම් ඒකට අත ගහන්නෙත් නැහැ. ඒ වගේ ඒක දැනගෙන බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාවේ ආනිසංස ප්‍රකාශ කරලා තිනවා මෙත් ආනිසංස සූත්‍රය. ඉස්සෙල්ලා අපි කියමු මෛත්‍රී එතකොට අර කිව්වා අදහස ඒක අදහසක් නෙවෙයි හැඟීමක් වෙන්න ඕනේ. අම්මා කෙනෙක් ඒ දරුවා වෙනුවෙන් තියෙන හැඟීම එක. ඉතින් අපිට මෙතෙන්දී පිළිගන්න වෙනවා බ්‍රහ්ම විහාර භාවනාව හැඟීම් හා සම්බන්ධ හැඟීම් පිරිසිදු කිරීමේ ව්‍යායාමයක් වගේ බුද්ධිමත් ව්‍යාපාරයක් නෙවෙයි. ඒකයි අපිට සමහර වෙලාවට කියන්න තියෙන්නේ, කියන්න සිද්ධ වෙනවා. සමහරුට හදවතක් තියෙන බව මතක් වෙන්නේ අර කියාපු බයිපාස් ඔපරේෂන් එක කරනකොට. ඊට කලින් හදවතක් තියෙන බවක්වත් නැතිවයි බව බුද්ධි ආදීන ඔය ලෝකෙ කටයුතු කරන්නේ. ඒක නිසාමයි ලෝකෙ විනාශය ඇදලා තියෙන්නේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම හැම පැත්තෙම බැලුවත් මෛත්‍රී භාවනාවට මුල් තැනක් ලැබිය යුතුමයි. ඉතින් ඒකෙදි අර කිව්වාගේ තමන්ට අයිති හදවතට දාගෙන අපි කොච්චර කොයි වචන යෙදුවත් හිත මෛත්‍රියට නතු කරගන්න තමන් හුරු පුරුදු වචන තියෙනවා නම් ඒව ආරම්භක වශයෙන් යොදාගත්තට කමක් නැහැ. හැබැයි අර හැකිතාක් දුරට මෙත් සූත්‍රයේ තියෙන ක්‍රමයට අනුව ඉතින් අපි සාමාන්‍යයෙන් දැක්වූ එක තමයි මෙත් සූත්‍රයේ දෙවරක් සඳහන් වෙන සබ්බේ සත්තා භවංසු සුඛිතත්ත. සබ්බේ සත්තා භවංසු සුඛිතත්ත කියන්නේ සියලු සත්ත්වෝ සුවපත් සිතත්වෝ වෙත්වා කියන එක. ඒක සඳහන් වෙන්නේ එක වේද දෙකක් තන තියෙන්නේ මෙහෙම. මෙත් සූත්‍රයේ ඒක දෙවරක් සඳහන් වෙනවා. ඒක සඳහන් වෙලා ඊළඟට සබ්බේ සත්තා කියන්නේ කවුද කියලා බුදුරජාණන් වහන්සේ එතන ලස්සනට පෙන්වුම් කළ දෙනවා. ඒක අපි මේ පාළි වචන මේ පින්නකම් කොටික උත්හාලා තිනවා. ඒකේ චිපාන භූතත්ති තසාවාතාවරවාදී අපි සිංහල වචනෙන් කිව්වොත් මෙහෙම. පණ ඇති හටගත් යම් සත්‍යෝ වෙද්ද. අන්න බලන්න ඒකේ චිපාන භූතත්ති කියන්නේ ඒ කෙනෙකුට එල්ල කළ නැවි. දැන් බොහෝ දෙනා මෛත්‍රී භාවනාව කරනවා නම් මොකක් හරි මූණක් ඉස්සරහා තියෙන්න ඕන කියලා හිතාගන්න. ඒක අවශ්‍ය නැහැ. මෙතන පැහැදිලිව කියනවා පණ ඇති හටගත් යම් සත්‍යෝ වෙද්ද. ඒකේච කියලා කියන්නේ යම් තාක් සත්‍යෝ වෙද්ද. ඒ හැම දිනයි ළඟට ඒ සත්‍යෝ කවුද කියන එක ඔන්නට තෝරනවා. ඒක කොටස් පහකට බෙදලා අපි ඒක හැඳින්නුවේ සමස්ත පහක් හැටියට. සැලෙන හෝ තහවුරු හෝ ඒ වචන දෙක එක එක විදිහට තෝරන්න පුළුවන්. තසාවා තාවරාවා කියන එක. තස කියන්නේ තැතිගත්. ලේනුන් මීයන් වැනි සතුන් නිතරන්තරයෙන්ම තැතිගත් ස්වරූපයේ. සිංහ ව්‍යාඝ්‍රාදීන් තහවුරු ස්ථාවර ස්වභාවයක් තියෙනවා. ඒ වුණාට මේක මේ බෙදිල්ල ඒකාන්ත නැහැ. ඒක ඒ අවස්ථානුකූල වෙනස් වෙන්න පුළුවන්. සිංහ ව්‍යාඝ්‍රාදීන්ට වුණත් තුවක්කුවක් කෙල්ල කරාම උනුත් බය වෙනෝනේ. ඉතින් අන්න ඒක නිසා නමුත් බුදුරජාණන් කියන්නේ මේ දෙකොල්ලටම දැන් අපේ සාමාන්‍ය මෛත්‍රී කරුණාව යොමු වෙන්නේ අර දුකටපත් වෙලා ඉන්න තැතිගත් සත්‍යා බුදුරජාණන් වහන්සේ මේ දෙකොල්ලටම සැලෙන හෝ තහවුරු හෝ එක සතෙක් බේරගන්න තව සතෙක් දුකටපත් කරන්නේ නැහැ. නිරවශේෂම කියන වචනේ ආශ්‍රය කරගෙන අපි මේකට කිව්වේ අර මේ හැම බෙදිල්ලක් තුලම බෙදිල්ලක්ම සමස්තයක්. සමස්තයක් කියලා කියන්නේ යම් හැඳින්වීමක් තුල එයින් පිට කිසිවක් නැත්නම් ඒකට කියන්න පුළුවන් සමස්තයක් කියලා. එතකොට සැලෙන හෝ තහවුරු හෝ කියලා මුළු ලෝකයෙන් බෙදන්න පුළුවන්. ඕනෑම වෙලාවක සැලෙන පුද්ගලයන් ගන්න වෙනස් වෙන්න පුළුවන් ඊළඟ වෙලාවේ බලනකොට. නමුත් සැලෙන හෝ තහවුරු එක විග්‍රහයක්. ඊළඟ විග්‍රහය ඔන්න ශරීර ප්‍රමාණය අනුව. ඒකට බුදුරජාණන්සේ වචන රාශියක් යොදලා තියෙනවා. දීඝාවා යේ මහාන්තාවා මජ්ඣිමා රාස්සක අනුක තූලා. ඔක අපි සිංහලට ගත්තේ දිගු හෝ මහත් හෝ මැදුම් තරමේ හෝ කොට හෝ සියුම් හෝ තරබෝ හෝ ශරීර ප්‍රමාණය ගැන එච්චර කියන සිද්ධ වුණා. ඉතින් අර සියුම් කියලා තියෙනවා අනුක ඉතාම මේ කුඩා සත්‍ය අපව ඇතුළත් එකට. එතකොට ඒක ශරීර ප්‍රමාණය අනුව. ඔන්න එනාට කියනවා දිඨාවා ඒව අද්දිඨා දුටු හෝ නුදුටු. මේක හොඳට හිතට කාවද්ද ගත්තොත් හරිම වටිනවා. දුටු පමණක් නෙවෙයි නුදුටු. ඊළඟට දුර හෝ නුදුර වෙසෙන. නුදුර කියන්නේ ළඟනේ. ළඟ පමණක් නෙවෙයි ඈත වෙසෙන. ඊළඟට හටගත් හෝ හටගැන්මක් සොයන භූතාවා සම්භවේසීවා. හටගත් සහ හටගැන්මක් සොයන. ඔක ඉතින් ජඟුරු දාර්ශනික අර්ථයෙන් ගත්තොත් තව තව ඉදිරියට යනවා. නමුත් සාමාන්‍ය ලෝකයට පෙනෙන හැටියට මෞකුසේ ඉන්න දරුවා බිත්තරේ ඉන්න සතක් කියලා හිතාගත්තත් කමක් නැහැ. ඉතින් අන්න ඒ විදිහට ගත්තාම මුළු ලෝකෙම අහු වෙනවා ඒ සමස්ත පහට. ඉතින් කාටද මෛත්‍රී වඩන්නේ කියලා ඇහුවොත් අන්න එච්චරයි. මේ චේතෝ විමුක්ති කතාවයි. ආයි තමන්ගේ හිතවතයි නැදහතයි යා මාධ්‍යස්ථයයි ආචාර්යවරයා උපාධ්‍යායවරයායි ස්වාමියායි භාර්යාව කතන්තර නැහැ. ඒවා ඕන වෙලාවට පස්සේ කරගන්න පුළුවන්. ප්‍රධාන දේ තමයි අපි පෙන්වුවේ මේ මෛත්‍රී භාවනාව දැන් වෙලා තියෙන්නේ පටලැවිල්ල සිල්ලර මට්ටමින් පටන්ගෙන තොග මට්ටමට කරන්න ඕනේ. මේක එහෙම නෙවෙයි. මේ හිත පිළිබඳ එක තොග මට්ටමින් කරලා මේක ශක්තිමත් කරගෙන තමයි අවශ්‍ය අවස්ථානුකූලව එක්කෙනෙකුට යොමු කරන්න පුළුවන් මේ. ඒක ඒ යම් කිසි අඩුපාඩුවක් වෙලා තියෙනවා මේ පිළිබඳ තේරුම් ගැනීමදී. ඒ ටික පෙන්වන්නයි අපි මේ දේශනාවක පැවැත්වුවේ. ඉතින් ඒ විදිහට ඔන්න අපි හිතුවොත් සියලු සත්‍ය එතනමයි තියෙන්නේ. අප්‍රමාණ බව, අප්‍රමාණ විපුල මහත්ගත අප්‍රමාණ මහ පුදුම වචන කීපයක් මේ මෛත්‍රී චේතෝ විමුක්ති පිළිබඳව තියෙනවා. පිපුණේන අවේරේන අභ්‍යාපජ්ජේන මහග්ගතේන මහග්ගත කියලා කියනවා. අපමඤ්ඤා කියලා කියන මේ භාවනාව. අප්‍රමාණ බවම තමයි ඒක තියෙන ශක්තිය. මොකද ඒකට හේතුව? දැන් මේක සමාධියක් වෙන්නේ මොකද කියන එකත් කියන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් සමාධියක් කියලා කියනකොට මේ පින් හොඳට බොහෝ විට අහලා තියෙනවා අපි තුමු ටිකට කියමු කසිනේ භාවනාව. ඉතින් නිල් පාට මේ පොඩි රවුමක් අරගෙන ඔක නීලම් 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 කියලා ඔක ඊළාට කරසින මණ්ඩලයේ වඩවගෙන ඒ විදිහට කරන එකක්. එහෙනම් මොකක් හෝ ඒක තුල හිත එක්තැන් කිරීමේ යම් ශක්තියක්. දැන් මෙතන ඒක ඊට වඩා වෙනස් එකක් තියෙනවා. මෙතන අර අප්‍රමාණ සිත පිළිබඳව කියන්න හිතන්න තියෙන්නේ. දැන් අපි මේ දීර්ඝ සංසාරයේ අපේ සිත් විසිරලා තියෙන්නේ පුද්ගල විවිධත්වයේ උඩයි. කවුරුත් දන්නවනේ දැන් මිනිස්යෙන් පිළිබඳව කියලා තියෙන්නේ නානත්ත කාය නානත්ත සංඤිනෝ. ශරීරයනුත් වෙනස් සංඥා වශයෙන්ුත් වෙනස්. නානත්ත කාය නානත්ත සංඤිනෝ. ඒ බඳු ලෝකයක අපි ජීවත් වෙලා අපේ සිත් විසිරලා තියෙන්නේ විශේෂයෙන්ම ද්වේෂ ආදී කාරණා පිළිබඳව උඩ අර පුද්ගල විවිධත්වයේ උඩ සත්ව විවිධත්වයේ උඩ. ඒක ආයත් එක මතු කරගන්න නඩකයි හිතවතා මදහතා වෛරකාරයා කියලා ඒක එහෙම් පිටින්ම වැරදි එකක් මට කියන්න සිද්ධ වුණා. මේක මේ ද්වේෂයෙන් කියන දෙයක් නෙමෙයි මේ බුද්ධ වචනයට ගරු කිරීම තුලින් කියන්න සිද්ධ පෙන්වන දෙයක් සිද්ධ වුණා. මෙතෙක් කාලයක් විසුද්ධි මාර්ගයේ ආදී උන්වහන්සේ කරයි කියලා කියන්න බෑ. ඒ කාලේ වෙනකොට මට නම් පේන්නේ දැන් කාලේ වෙන්න වගේම තමයි උගතුන් මේක කూరు ගන්න ගිහිල්ලා. මේ සරලත්වයේ ධර්මයේ තියෙන සරලත්වය වෙනකොට මේක අර බුද්ධිය තුලින් මේ තර්ක තුලින් මේක එහෙම කළා තමයි හතර කොටස් හතරක් හදාගත්තේ. ඔක්කොටම වඩා මම පෙන්නුවා තමාට මෛත්‍රී කිරීම කියන එක න්‍යාය විරෝධී කියලා. අපි උල්පතක් පාදගන්නේ පිටතට වතුර අරින්න. පිටුලට වතුර යවන්න මිසක ආය ඇතුළට දාන්නේ නෙවෙයි. ඉතින් මොන කොහොම කොහම හරි ඒ විදිහට සලකා ගන්න. ඉතින් එහෙම ඒ පුරුල් සිත තුලින් එකක් අර විදිහට ඒ පුද්ගලයේ නානත්වයෙන් ඒකත්වයට එමක් වෙනවා. අමුතුම විදිහ ඒකත්වයකට. සිත ඒකත්වයේ මොකක් උඩද? සියලුම සත්‍යෝ සත්‍යයට කැමති. සියලු සත්‍යෝ සත්‍යයට කැමති. කියන ඒක තමයි ඒකත්වය. අනිත් එක කරුණාවට යනනම් හැම දිනම දුකට කැමති. අනිහිම ඉතාල. ඊළඟට හැම දිනම ලබාගත්තු සත්‍යතේ ඉන්න කැමති. ඊර්ෂාවට විරුද්ධක. එයාගේ ඒ විදිහ තමයි මේ කියන්නේ. ඉතින් ඒක හැම එකක්ම අර සමස්ත මුළු විශ්ව සාධාරණ මට්ටමකින් යන. ඒක නිසා තමා හිතෙන්ට එන්න ඕනේ නැහැ. අපි අර තමා කියලා කිව්වේ අර යමක් ක්‍රමානුකූලව කරන්න දැන් අපි උපමාවට කියන්නේ තමන්ගේ ගෙදර ඉරමේ පොඩි මැනීමලක් කරන්න උනත් අපි කූණියක් ගන්න ඉඩ දෙනවා මිනින් දෝරු මහත්තයා. ඒ වගේ මේ තමා ඉන්න තැන සලකා ගන්න සිද්ධ වෙනවා. ඒක පෙන්වන්නයි මේ කරේ. ඒක තමන් ඉන්න තැන සලකාගත්තට පස්සේ ඔන්න ඊළාට බුදුරජාන් වහන්සේක පැහැදිලිවම කියනවා. ඒක මම මතු කරලා ගත්තේ. මම හොඳට බැලුවා කිසිම තැනක බුදුරජාන් වහන්සේ දැන් දක්වනවා වගේ ඔය චේතෝ විමුක්ති භාවනා, මෛත්‍රී චේතෝ විමුක්ති වේවා, කරුණා චේතෝ විමුක්ති වේවා, මුදිතා චේතෝ විමුක්ති වේවා, උපේක්ෂා චේතෝ විමුක්ති වේවා. ඒ කියාපු භාවනාවලදී දැන් වගේ දිශා නාම සංහන් කරන්නේ යම් හේතුවක් ඇතුව. ඒ වෙනුවට පෙන්වුම් කරන්නේ ඒ වෙනුවට මෙන්න මෙහෙමයි ඒ සූත්‍රය සඳහන්. ඒකං දිසං, තුතියං දිසං, තතියං දිසං, චතුත්ථින් දිසං, උද්ධං අදෝ. එක් දිසාව, දෙවෙනි දිසාව, තුන්වෙනි දිසාව, හතරවෙනි දිසාව උඩයට ඔච්චරයි කියන්නේ. ඒ ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ මොකද හේතුව? කැලේක ඉන්න කෙනෙකුට නැගෙනහිර දිසාව දලක ගන්න බෑනේ. ඉරපායන තුරු. ඊළඟට සාමාන්‍ය දරුවා ඔය වචනේ නම් දන්නේ නැහනේ. කුඩා දරුවෙක් දැන් බලන්නේ පොතේ මේ පුංචි ළමයිගේ මිනිතුරු දැම්මෙත් ඒක. මේකක් කිය පස්සෙට දාපු කැලේට දාපු චේතෝ විමුක්තිය අපි එළියට අරගෙන පුංචි දරුවගේ පෙර පාසල් දරුවෙකුටත් කරන්න පුළුවන් මට්ටමකට මේකේ මේ පොතෙන් ඉදිරිපත් කළේ. ඉතින් මේකයි කාරණේ. අර දිශාව සලකා ගැනීමේදී තමන් ඉන්න තැන අනුව ඒකට සාපේක්ෂකව එක දිශාවක් කියනකොට ස්වාභාවිකයි තමා ඉදිරිපිට දිශාව. ඊළඟට 2 3 4 වටේට ඒකේ අනුදිශා කතන්තර නීරිත දිග අර ඊසාන දිග කතන්තර මොකක්වත් අවශ්‍ය නැහැ. කෝණාකාරව ගත්තාම හතර දිශාවෙන් ඒ ටික ඉවරයි. උඩයි යට. එතකොට තමා වට කරගන්නවා මේ මෛත්‍රී සිතෙන්. ඕකයි පරමාර්ථය. ඒ වට කරගෙන ඒක සෑහෙන ශක්තියක් ආවට පස්සේ තමන්ටම දැනෙනවා හිටි ගමන් අර කූණියේ තිගිරෙනවා. ඒක විශේෂ අවස්ථාවක්. බොහෝ දෙනා කියලා තිනවා අපිට. මේ කිසි උපදේශයක් නැත්ක තමන්ම හිතල කරගුවා හිටන් අපිට මතහන් ලැබිලා තියෙනවා. ඒ අය කීප දවසක් කරාට පස්සේ මේ කියාපු විදිහට පිටි ගමන් අර තමන් ඉන්න තැන ඒ කූණෙත් ගිලිලා යනවා. ඒ තරම් පිරිසිදු ආවට පස්සේ අර වතුරක් ගලලා ඒ ඔක්කොම වැහිලා යනවා වගේ මෛත්‍රී සිත සම්පූර්ණ වුණාට පස්සේ ඒකක් වෙනවා. ඉතින් අන්නේ ඕක තමයි අපි ඉලක්කෙ හැටියට කිව්වේ. ඒක මහා ප්‍රබල භාවනාවක්. ඉතින් ඒ භාවනාවේ ආනිසංස තමයි මේ පින්නතුන් කොතිකුත් කිව්වා කිව්වා කියලා තියෙනවා. මෙත්ත සූත්‍රයත් එක්ක අනිත් එක තමයි මෙත්තානිසංස සූත්‍රය. ඉතින් ඒ ගැනත් මට කියන්න තිබුණා සමහර අවස්ථාවල මේ තවත් කුංචි කාරණයක්. ඒ කියන්නේ දැන් බොහොම දේශකෙනි මෛත්‍රියයි මිත්‍රත්වයයි කවලම් කර ගන්නවා. මෛත්‍රිය වනාහි මිත්‍රත්වය කියලා තමයි ලොකු ලොකු ඔය උගතුන්ගේ පොත්වල පවා සමහර විට මේක තෝරන්නේ. මොකද වචන දෙක ළඟ නිසා. මිත්‍රත්වය කියන එකයි මෛත්‍රිය කියන එකයි. නමුත් මම පෙන්වලා දුන්නා මෛත්‍රිය කියන්නේ හිතේ මෘදු මනෝ බව. මිත්‍රත්වය කියන එක ඒක අර ඊට වඩා බොහොම ඒක අච්චර ගැඹුරු එකක් නෙවෙයි මිත්‍රත්වය කියන එක. නොගැඹුරු දෙයක්. ඒකේ ආනිසංස තියෙනවා. නමුත් ඒකේ තියෙන ආනිසංස මේ මෛත්‍රී ආනිසංස වලට කිට්ටු කරන්නේ නැහැ. ඒක ඒ ආනිසංස තියෙනවා මිත්‍රානිසංස කියලා සූත්‍රයක්. පිළිත් පොතේම තියෙන මිත්‍රානිසංස සූත්‍රය. ඒක වෙනමයි. මෙත්තානිසංස සූත්‍රය වෙනමයි. ඉතින් මෙත්තානිසංස සූත්‍රයේ තියෙන මහා ප්‍රබල ආනිසංස ටික මේ පිනුතුන් කියලා ඇති අපි ඉස්සෙල්ල එක කියමු. ඒකෙදි තියෙන්නේ මෙන්න මේ 11 ආනිසංසය බොහෝ දිනකට මතකත් ඇති. ඒ 11 ආනිසංසය බුදුරජාණන් වහන්සේ පොරොන්දු වෙන්නේ අර කියාපු සීලර ගැනීමයි මෛත්‍රියට නොවේ. තමාට හිතවතට මදහතට උපද්‍යාන් වහන්සේට කරපු එක නෙවෙයි. මෙන්න මේ වචන ටික කලිමට එන ඊට කලින් මේ තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකා දසානි සංසාපාටිකංඛා. තේරුම මහණෙනි මෙත්තා චේතෝ විමුක්තිය ආසේවිතාය කියන්නේ ඇසුරු කරන ලද කල්හි යාළුවෙක් වගේ. භාවිතාය කියන්නේ වඩන ලද කල්හි. බහුලීකතාය කියන්නේ බහුලව කළ කල්හි. යානිකතාය කියන්නේ යානයක් කරගත් කල්හි. වත්තුකතාය කියන්නේ ගෙබිමක් කරගත් කල්හි. අනුට්ඨිතාය අනුව සිටගත් කල්හි. පරිජිතාය පුරුදු කරගත් කල්හි. සුසමාරද්ධාය හොඳින්ම ඇරඹු කල්හි. ආනුසස් 11ක් බලාපොරොත්තු විය හැකියි. ඒකට මෙන්න මේ සුදුසුකම් ඇතුවයි මේ සුදුසුකම් නැතුව මෛත්‍රී භාවනා කළොත් තමයි ඔන්න ඊළඟ කියාපු 11 සානිසංශය ලැබෙන්නේ. මොනවද 11 සානිසංශය? බොහෝ දෙනා අහලා තියෙනවා. සුඛං සුපති සුඛං පටිබුද්ධති නපාපකං සුපිනං පසිති manussානං පියෝති අමනුස්සානං පියෝති දේවතාරක්ඛන්ති නාසා දිවා විසංවාසත් ධම්මා පමති තුවටං චිත්තං සමාධියති මුඛවන්නෝ විපසීදති අසම්මූලෝ කාණං කරෝති උත්තරින් අපටි විජ්ජන් බ්‍රහ්ම ලෝකූපග හෝති. ඔන්න සිංහල සුවසේ නිදියේ සුවසේ පිබිදේ පාපී සිහින නොදකි මිනිසුනට ප්‍රියවේ නොමිනිසුනට ප්‍රියවේ දෙවියෝ රකි මොහු වෙතට ගිනි හෝ විස හෝ අවි හෝ ලං නොවේ වහාසිත එක්තැන් වේ මුහුණ පැහැපත්වේ නුමුලාව මියයේ ඉහළට විදසුන් නොවැඩතොත් බඹලුවට යන්නේ වේ. ඔන්න එකොළ කොට ඒකොළ සානිසංස ලබන්න නම් අන්නර කියාපු විපුල මහත්ගත අපමාන සිතක් වඩන්ට ඕන. ඊළඟට අනිත් කාරණේ අර දැන් යන්තම් සඳහන් කරේ එක මිත්‍රත්වයත් එක්ක කවලම් නොකර ගත යුතු බව. ඒකත් අපිට කියන්න සිද්ධ වුණා වගන්ති කීපකින්. ඒක දෙක පෙන්වන්න ඕන නිසා ඒ තරමට මේ කවුල් කරගෙන තියෙන නිසා කිව්වා මෙන්න මෙහෙම මේ මෙහෙම කිව්වා. ඒක පොතේම කියමු. මේ වචන දෙකෙහි බාහිරව පෙනෙන සමානත්වය දැඩි කොට ගැනීමෙන් තමයි මේ දෙක එකක් හැටියට ගන්නෙ. මිත්‍රත්ව වාචී මිත්‍තතා යන පදය, ඒ කියන්නේ මිත්‍රත්වයේ හඟවන මිත්‍තතා කියන පදය, මුදු මොළොක් බව හඟවන මෙත්තා යන පදයක් උච්චාරණයේදී තරමක් සමාන ලෙස පෙනෙතත් ඒ දෙපදයේ පටලවා නොගත යුතු බවට මෙත්තානිසංස සහ මිත්තානිසංස යන සූත්‍ර දෙකම සාධකයකි. බුදුරදුන් ඉතා ඉහලින් වර්ණනා කළ මෙත්තානිසංස සමග මිත්තානිසංස සැසඳිය නොහැකි බව ඒ සූත්‍ර දෙක විමසා බලන්නෙකුට පැහැදිලි වනු ඇත. මිත්‍රත්වය හා මෛත්‍රිය අතර ඇති පරතරයේ පහත් සඳහන් විග්‍රහය තුළින් පෙන්නුම් කළ හැකිය. මම මේ වගන්ති 6කට දාලා පෙන්නවා කිසිසේත් මිත්‍රත්වයක් මෛත්‍රියක් එකක් හැටියට ගන්න බැරි බව. හොඳට අහුම්කන් දෙන්න. පළමුවෙනි එක මිත්‍රත්වය පෞද්ගලිකයි, මෛත්‍රිය පොදුයි. මිත්‍රත්වය අන්‍යෝන්‍යයි, මෛත්‍රිය විශ්වසාධාරණයි. මිත්‍රත්වය පටුයි, මෛත්‍රිය පුතුලයි පුළුලයි. මිත්‍රත්වය බන්ධනයක්, මෛත්‍රිය විමුක්තිය. මිත්‍රත්වයට දෙන්නෙක් අවශ්‍යයි, මෛත්‍රිය උදකලා වැඩි ඇති. මිත්‍රත්වය සීමිතයි, මෛත්‍රිය අසීමිතයි, අපරිමිතයි, විපුලයි, අප්‍රමාණයි. ඒ ටික ඇතිනේ ඒ දෙක තේරුම් ගන්න යන්න. එතකොට ඔන්න ඔය ටික කිව්වේ. එතකොට දැන් තේරුම් ගන්න ඕනේ මේ මිත්‍රත්වයේ එක්ක පටලවා ගන්න නරකයි. මෛත්‍රිය කියන්නේ ඒකට අර බුදුරජාණන් වහන්සේ ඊට වඩා දෙන්න උපමාවක් නැති නිසා තමයි අර අම්මගේ දරුවගේ උපමාව දීලා තියෙන්නේ කමතේ කරන්න නරකයි. ඉතින් ඒ කාණුව Tamanටයි ති හදවතට මේක ලං කරගන්න සමහර විට මේක මෛත්‍රී වඩපු කට්ටිය ඒක ඒ වචන Tamanට හුරු නම් ඒකේ වරදක් නෑ ඒක අපිට කියන්න බෑ Tamanට මෛත්‍රියේ මතු වෙන වචන කීපය. හැබැයි මම අන්තිමට කියනවා මේක අර නිරන්තරයෙන් දැන් කමඨහනක හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ ඇත්ත වශයෙන් කියනනම් මුළු දවස පුරා ආයාසයෙන් නිරායාසයෙන් කමඨහන ඉන්න මට්ටමට කරන්න පුළුවන් නම් ජීවිතය ගත කරන නුකුත් මේ සංකීර්ණ ජීවිතයක් තුල හැසිරෙන මේ පින්වත් ගිහිපින් උපාසක උපාසිකාවන්ට සමහර විට ඒක අර අපි කිව්ව මට්ටමින් කරන්න අපහසු වෙන්න පුළුවන්. ටිකක් හරි පහසු කරන්න අපි ඒක ඒ වෙනුවට අර ලොකු වචන රාශියක් වෙනුවට එක වචනයකට එක පාඩකම නෙවෙයි. අපි දැන් අර මුලින්ම කිව්වානේ මේක කමඨහන හැටියට හිතට ගන්න තියෙන්නේ. භාවනා මාතෘකාව හැටියට සබ්බේ සත්තා භාන්සුපිතත්තා බුද්ධ වචනිය. සිංහලට ගත්තොත් සියලු සත්‍යෝ සූපත් සූපත්ත්වය කිව්වත් සූපත්ත්වය කියන්නේ සියලු සත්‍යෝ සූපත්ත්වය කාට තුරුයි. එතකොට ආරම්භයේදී මේක හිතට කාවද්ද ගන්න සෑහෙන වෙලාවක් දැන් අපි කියමු ටිකක් භාවනාවේ ඉඳ ගන්න යටි වෙන පින්නකම් ගන්නවනේ තැන්පත් ඉඳගත්තට පස්සේ කාලය පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් යම් කිසි කාලයක් අදිෂ්ඨාන කරගෙන මේ විනාඩි 5 විනාඩි 10 තුන මම මේ හිතවිල්ලට විතරයි ඉඳ දෙන්නේ කියලා ඊට පස්සේ Tamanට විතරක් ඇහෙන ප්‍රමාණයෙන් කියා ගහලා නෙවෙයි සියලු සත්‍ය ඒක තුල තමන්ගේ අර තමන්ගේ කටහඬට කන යොදනකොට අර බාහිරින් ශබ්ද වලින් කරදරයක්වත් නැහැ තමන්ට. ඒ හිත හේ කරගන්න අපි ආචාර්යවරු ඉඩ දීලා තියෙනවා ආරම්භයේදී උච්චාරණ කියලා කියන්නේ කටින් කියන සියලු සත්‍යෝ සුබ. එහෙම ටික ටික පුරුදු වුණාට පස්සේ ඔන්න තමන්ටම තේරෙන සියලු සත්‍යෝ කියන අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඒක සුවපත්ත්වයෙන් හිතට කාවැදුණාට පස්සේ අන්න ඒකට තමයි අපි කිව්වේ විටමින් පෙත්තක් කරගන්නේ. සියලු සත්‍ය සුවපත්ත්වය කියන වචනේ විටමින් පෙත්තක් කරගත්තාම හරියම පහසුයි. යන වාහනේ යන තැන ඕනෙම තැනක ඉකාරගෙන යන්න පුළුවන් පහසුයි. හිත ඇතුලේ ඒක වැඩ කරනවා. කටින් කියන්නේත් නෑ සුවපත්. අන්නේ මට්ටමින් සෑහෙන කලක් යනකොට තමයි අර ආනිසංශ ඇතැම් විට බාහිර තැනක විතරනේ භාවනාම ආසනයේදී වුණා. මුළු දවසේ කරපු ඒ තැන් කරපු අර සුළු මට්ටමින් ඒ කරන අපි අර ඒක හකුල්ල දක්වන අවස්ථාවේ සාමාන්‍ය සඳහන් කළා දිග හැඳින්වීමක් ලිවිය යුතු කාරණයක් අපි කෙටි හැඳින්වීමකින් මේ කියන්නේ කිව්වේ වැඩි කතාන්තර නැතුව ඒකෙදි එක තැනක අපි කිව්වා මේ විශේෂයෙන්ම දැන් මේ පින්න තුනේ නිවනින් මෙහා අපි කිව්වනේ අතුරුඵල තියෙනවා කියලා. ඒ අතුරුඵල තමයි එදිනදා දැන් කවුරුත් අපි අපිට ඇවිත් කියන එකක් තමයි ඉගෙන ගන්න ළමයි හිත එක තැන කරන්න බෑ. ගුරුවරයා කියන එක මොකක්වත් ඇයිනේ නැහැ හිත වෙන පැත්තකට වෙයි. ඒගොල්ලන්ට LED තියෙනවා. අනිත් රැකී ආරක්ෂාවල් වල සමාජ ගැවටි නැගෙන අමුතුන් කියන්නේ දැන නානාවිද හිත විසිරෙන දේවල්මයි ලෝකේ පුරා තියෙන්නේ. ඒ මදිවට හිත නොසන්සුන් වෙන අර කිව්වාගේ නොරිස්සන ඒ විදිහේ දේවල් ප්‍රතිකු සමාජ සිද්ධ වෙනවා. ඒක නිසා ආරම්භක වශයෙන් මේ Tamanට මේ භාවනාවේ එදිනදා ලැබෙන ආනිසංසය තමයි ක්‍රමක්‍රමයෙන් අර කියාපු ද්වේෂය ආදී ටික ටික හරි මෙල්ල වෙලා හිතේ සුහද භාවයක් සමාජයේ ඇති වෙනවා. ඉතින් ඒක ඇති වුණාම අර ඒක විශාල සහනයක් ඉදෙනවා ජීවිතේ. දැන් බොහෝ දෙනා අන්තිම කාලයට කියලා නොයෙකුත් මිල මුදල් අරවා මේව එකතු කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම එකතු කරන්න තියෙන්නේ මෙන්න මේකයි. කැටියට දැනනවා නම් සුවපත්ත්වාරණි වචනයක් අර ඒ වැඩ කටයුතු කරන හේරකියාවල් කරන අතරේ හරි අන්න අන්තිම අවස්ථාවට ඒක කැටි පිරিলা. සුවපත්ත්වා අපි එච්චර ඉලක්කයක් කරනවා නේ මම මේ කිව්වේ. අනිත් ඒවා වගේ නෙමෙයි මේක තමයි අන්තිමට අර විශ්‍රාම යනකොට Tamanට ලැබෙන ලොකුම ලාභය. මේ මට්ටමින් හරි කරනවා නම් සුවපත්වා. ඉතින් ඒකට අපි කිව්වා මෙන්න මෙහෙම එකක් ටිකක් අමුතු විදිහේ දෙයක් කියන්න සිද්ධ වුණා. දැන් එදිනදා ජීවිතයේ තියෙන අසහනකාරී තත්ත්ව වලින් එකක් තමයි මේ රැකියාව. ඒකට දැන් පැරණි ඔය වැඩවසම් කාලේ එහෙම තියෙන වචනයක් තමයි රාජකාරිය කියන එක. රාජකාරිය කියන්නේ අම Tamanටයි එකක් නෙවෙයිනේ. ඉතින් වදින් පොරෙන් කොහොම හරි gederin e යන්නේ නැද්ද ආද වැඩට කිව්වහම අර එහෙම මෙන් පෙරලලා කොහොම හරි නැගිටලා යනවා. යන්නෙත් ඉතින් මහා එපා කා දෙයකට තමන්ගේ නොවන වැඩකට යනවා වගේ. හැබැයි එහෙම ගියාට මොකද මාසේ එක දවසක් විතරක් බොහෝම කොහොම කියන්නත් කලින් නැගිටලා පොණකමින් යනවා. ඒ කවදද? කවදද? පොය දවසේද? නෑ. පඩිදා. ඉතින් ඒ මාසෙට එක දවසක් එහෙම නැගිටලා යනවා. නමුත් මේ භාවනාව කරන හැමදාම ප්‍රබෝධවත් යන්න පුළුවන් සුප්පබුද්දා. මොකද හේතුව? අපි පෙන්නවා මේ විදිහට කරනවා රාජකාරී අහෝසි වෙනවා. මට කීප දෙනෙක් මට ආරාධනා කළේ කොහොත්තෙන් මේක මේ පත්‍රිකාව කියන්නේ මට බයයි ඒක ආණ්ඩුවෙන් තහනම් කරයි කියලා. රාජකාරී අහෝසි හැමදා පඩිදා කියලා. එහෙම කිව්වත් කලබල වෙයි කියලා මම ඒක දැම්මේ නෑ පත්‍රිකාවක්. නමුත් මෙන්න මේක දැම්මේ රාජකාරී අහෝසි කිව්වේ අර අදහසෙන්. අන්තිමට තේරෙනවා මේ මෛත්‍රී භාවනාව කරනකොට මේක රාජකාරියක් නෙවෙයි. මේක තුල කී දෙනෙක් සහනයක් ලබනවද කියලා ඒ හැඟීම තුල ඒ ගුරු වෘත්තිය වේවා වෛද්‍ය වෘත්තිය වේවා අනිත් ඕනෑම කෙනෙක් විද වෙනද ව්‍යාපාර වල හැ තමන්ගේ ගනුදෙනු කාර්යයන් ඒ දිහා බලන්නේ 아무ත බැල්මකින් වෙනද වගේ සල්ලි මල්ලක් දිහා බලනවා වගේ නෙමෙයි බලන්නේ අනේ හදවතක් ඇති තවත් මිනිස්සෙක් ඒ මිනිස්සයා මම මට පුළුවන් මට්ටමේ මම සහනයක් සරසන්න කියලා දැන් බොහෝ දෙනාගේ ව්‍යාපාරික හිණාවක් තියෙනවා ඔය බටහිරින් ආපු බටහිර අයට බොහෝ දෙනාට හිණා වෙන දන්නේ නැහැ ඒගොල්ලෝ. ඉතින් ওই කතාවක් තියෙනවා මම යමතර දේවල් කිව්වට මේ හිතන්න එපා. මට මහන් ලැබිලා තියෙනවා මේ පිට රටකට කියෙහම ඔය සමහර රටවල අපේ බෞද්ධ රටේ තියෙන හිණාව නැහැ. ඒ අය දැන් මේ කොටින්ම පෞලි ඡායාරූපයක් ගන්නකොට ඡායාරූපකාරයාට ඒ හිණාවක් පෙන්වන්න ඒ අය කරන සූත්‍රය මොකද්ද? හැමෝටම කියන එක වාරටම චීස් කියන්න කියලා. චීස් කියනකොට ඒ චීස් කියන එකෙන් මේක තමයි හිණාව හැටියට ඒ රටවල දැන් අපි බෞද්ධ අයට ඉබේම කෙනෙක් දැක්කහම රහදවතින් එන හිණාවක් තියෙන එක දැන් නැති වෙගෙන යන්නේ. අනේ ඉතින් අනේ තත්ත්වයට ගන්න අපි මේ කියන්නේ. ඒක නිසා මේ අනේ මෛත්‍රීමේ ආකල්පයකින් ලෝක දිහා බලනකොට අර කියාවු පුදුම සැනසෙල්ලක් ඒකම තමයි දන්නේම නැතුව භාවනාවක් වෙනවා. මේ රාජකාරිය අහුසි කිව්වේ ඒක රාජකාරිය මේක තමන්ගේ කාර්යයක්. තමන්ගේ කාර්යයක්. ඒකට ගෙදර හිටියත් මග හිටියත් වාහනේ හිටියත් කාර්යාලේ හිටියත් කොතන හිටියත් අන්න කමටහනි යම් ප්‍රමාණයකට මේ රාජකාරිය අහුසි තමන්ගේ කාර්ය වෙනවා. ඊළඟට අර කිව්ව වගේ එක දවසෙම හැමදාම පඩිද. දවස උදේ භාවනා කරගෙන බැරිුණත් රැයට ඇවිල්ලා බලනකොට වනෝකුත් ක්‍රමවලින් කරලා තියෙන්නේ ගුරුවරයා ඉගැන්වීම් වශයෙන් ඒ දරුවන්ට තමන්ගේ දරුවන් හැටියට හිතලා ඒ කරපු එක රෝහලේ වෛද්‍යවරුත් අනිත් ඒවායි හැමදෙනාම අන්න අර ලෝකයාට කරපු යහපත ගැන ඒ තුලින් ඇති වෙන මෛත්‍රී හැඟීම එකතු වෙලා අන්තිමට රෑ හොඳට නිින්ද යනවා අර කියපු විදිහට සුවසේනිදී සුවසේ පිපිදී ඔන්න ආනිසංස ලැබෙන හැටි. ඉතින් ඒ ටික අපි මෙන්න හඟුල්ලා දැක්කේ මේක නේද? මෙත්තා කමන්නේ කිම් මෙත්තා චේතු විමුක්තිය පිළිබඳව මෙම කෘතියෙන් ඉදිරිපත් කරන අදහස් සම්මතයට එරෙහිව නැගෙන සුදු විප්ලවවාදයක් ලෙස සලකා බැහැරනකොට ඒ වායේ ප්‍රායෝගික වටිනාකම් අදහස් සිතින් පිරික්සා බැලීමට පාඨකින්ට ආරාධනා කරමු. මුළු ගැන්වී තිබුණ මෙත්තා චේතු විමුක්තිය ඕනෑම කුඩා දරුවෙකුට ස්ත්‍රියකට පුරුෂයෙකුට එදිනදා පුරුදු පුහුණු කළ හැකි මහත්ඵල මහානිසංස සරල භාවනාවක් ලෙස හඳුන්වා දීමෙන් සමාජය තුළ විශාල පරිවර්තනයක් සිදුවිය හැකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු සිසු දෙපසට මෙන්ම විවිධ වෘත්තීන් හිනියුතු ස්වාමි සේවක දෙපක්ෂයටද දැනටත් බොහෝ දෙනා පුතා දුව කියලා කතා කරනවා හදවතින් කියනවත් දන්නේ නැහැ ඒක. පුතේ මෙහෙ ඉන්න දුවේ මෙහෙ ඉන්න ඒ වගේ ඒ හැඟීමුත් එක්ක කියන්න පුළුවන් වෙනවා ස්වාමි සේවක දෙපක්ෂයටද දැනට පවතින විෂම අසහනකාරී වාතාවරණයෙන් මිදීමට මේ සරල මෙත් පැතුම් උපකාරී වනු ඇත. මෙත්තානිසංස සූත්‍රයේ දක්වන අනුසස් පෙළ අර කියාපු 11 ආනිසංසය මෙත්තා චේතු විමුක්තිය වැඩිීමේ දෛනික ප්‍රතිලාභ ලෙස හඳුන්වා දෙතොත් දැන් අනුසස් කියන වචනේ දැන් ඉන්න පොඩි දරුවෝ දන්නේ නැති ආනිසංස වචන ප්‍රතිලාභ වචන ඉස්කෝලේ ඉගන්නන්නේ ඕවනේ ප්‍රතිලාභ අපි ඒකෙන් කියමු දෛනික ප්‍රතිලාභ දිනපතා ලැබෙන ප්‍රතිලාභ ලෙස හඳුන්වා දෙතොත් රාජ්‍ය සේවය තුල පවා රාජකාරී සංකල්පය අහෝසිවි සියල්ල තමන්ගේම කාර්යයක් ලෙස සැලකෙන අවංක මෛත්‍රී සහගත සුහදාකල්පයක් ක්‍රමයෙන් ගොඩනැගෙනු ඇත. ඒ තුලින් අන්නර් කියපු හැමදා පඩිදා මෙන් හැගෙන භාවනාවේ ප්‍රතිලාභ පිළිබඳ උද්‍යෝගයක් දැති කිහිපි. ඔන්න ඉන්නනද මේ ක්ෂේත්‍රයේ ළඟට කියන්නේ මේ මෛත්‍රී. මෛත්‍රිය ඉස්සෙල්ලා ගෙදරදී අර ආසනයේදී පටන් ගත්ත මෛත්‍රිය මේක විහිදලා යන හැටි ක්‍රමක්‍රමයෙන් එක සැරේට බෑ ක්‍රමක්‍රමයෙන් ගුරු පුරුදු වුණාට පස්සේ සමාජයට විහිදලා යන හැටි මේ විදිහට පෙන්වන්නේ. නිවසේදී, මගතොටේදී, වාහනේදී, පාසලේදී, කාර්යාලයේදී, රෝහලේදී සිත තුළින් නිරායාසයෙන් මතුවන මෙත්තතුම කම්පටළු අගහිඟ කම් නැති ගෙවන දිවි පෙවෙතකට වුවද සහනීය සතුට සැනසුම නගා කර දීමේ සමත්ය. පොහොසත් දුප්පත් බේදයක් නැහැ. ඉතින් ඔන්න කොහොම හරි කිය අනිත්‍ය පොත කියලා ගුණහ බලා ගන්න හැටි ඔය සාමාන්‍ය වශයෙන් හඳුන්වා දීමක් කළේ. ඒක නිසා තව කාරණයක් මම කිව්වා, අර සමමෙත කියන එක දැන් ඔය සම්මත ක්‍රමයට සමමෙත කියලා කියන්නේ ඉස්සෙල්ලා තමන්ට මෛත්‍රී වඩලා තමන් හිත මෛත්‍රිය පුරවා ගන්න. ඊට පස්සේ ඒක බෙදා දෙනවා තමන්ගේ ළඟ එක්කෙනාට ඉස්සෙල්ලා. ළඟායට, ඊළඟට මැදහත් අයට, පාර යන අය වගේ අයට, ඊළඟට එහා පැත්තේ ඉන්න විරුද්ධකාරයට. ඔන්නෝම මෛත්‍රී භාවනාවක් තමයි දැන් සාමාන්‍ය සමාජයේ සම්මත වෙලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ එහෙම නෙවෙයි, සමමෙත කියන එක අපි මේ පොතේ පෙන්නේ සමමෙත අර විදිහට කොටස් කිල්ලක් වෙන ගැට කඩළු බැඳීමක් නැතිව ඒ කකුල වල දක්වන නම් වචන කීපකින් කියන්න පුළුවන්. ගැහෙන හැම හදකටම දැනෙන හැම ජීවියෙකුටම එච්චරයි ඕනේ. ගැහෙන හැම හදකටම දැනෙන හැම ජීවියෙකුටම ආයේ ඔය හඳුනුම්පත් බලන්න ඕනේ නැහැ. මෙයාට මෛත්‍රී කරන්න ඕනේ දෙයක් මේක කියලා. මෙච්චර හදවත ගැහෙනවනම් ඒ සත්‍යයට දැනෙනවනම් ඒ ඇති මෛත්‍රී කරන්න. අරමුණ එච්චරයි. ඔන්නම හිතා ගන්න. ඉතින් ඊළඟට අපි කියමු මේ මෛත්‍රී භාවනාවේ අර බුදුරජාණන් වහන්සේ පොරොන්දු වෙන මහ පුදුම. දැන් මේ 11ට අමතරව මෙත්තා චේතෝ විමුක්තියේ එක හැංගිලා තියුණොත් පැත්ත මහ පුදුම ශක්තියක් ඔය සූත්‍ර කීපයක සඳහන් වෙනවා. ඒ කර්ම ගෙවා දැමීමේ ශක්තිය. ඒක එක උපමාවක් තියෙන ලුණු කැටේ උපමාවෙන් පෙන්වන ගල තියෙනවා. ඒ මහත් සිත දැන් අපි දන්නවා පාප කර්මයක් කරනකොට හිත පටු හොරකමක් කරනකොට වට පිට බලලා හිත පටු හිතකින් ඒව කරන්නේ. ඒකවල පටු හිතක අපි හිතන්නේ ඒ එක ලොකු දෙයක් කියලා. නමුත් පටු හිතේ බලය අඩු. බුදුරජාණන්තුතුම පටු හිතේ බලය අඩු. නමුත් අප්‍රමාණ සිතක බලය වැඩි. ඒකට අප්‍රමාණ සිතක බලය තුලින් අර පටු හිතක පටු හිතක් තුලින් කරපු අකුසල කර්මය ගෙවා දාන්න පුළුවන්. ඒකට දීපු උපමාව කෙටියෙන් කියනවා නම් බුදුරජාණන් ප්‍රකාශ කරනවා ඒ ලුණු කැටි උපමා ලෝණ පහල සූත්‍රයේදී මේ හොඳයි මහණෙනි, යම්සේ පුරුෂයෙක් ලුණු කැටයක් කුඩා දිය තලියක දමන්නේ වේද? මහණෙනි ඒ කිමයි හඟියුද? මේ පරම තාලින් මම සිංහද දැම් දිය තලෙහි වූ ඒ දියත් අර ලුණු කැටයෙන් ලුණු රස ගැන්වේද? එසේය ස්වාමී. ඒ කියන්නේ පුංචි වතුර භාජනයකට ලුණු කැටයක් දාන. එතකොට ඒක ලුණු රසද කියලා අහනවා. සාංග්‍යාමදල කියන එසේය ස්වාමී. ඒ කවර හේින්ද? ස්වාමී දිය තලියෙහි ඒ දිය ටිකය අර එයාර ලුණු කැටයෙන් ලුණු රස ගැන්නේ. ඒක වතුර ටික නිසා ලුණු රස. ඔන්න බුදුරජාණන් ශ්‍රීලංකට මහණෙනි යම්සේ පුරුෂයෙක් ලුණු කැටයක් ගංගා නදියෙහි දමන්නේද? අර ප්‍රමාණිම ලුණු කැටයක් ගංගා නදියෙහි දමන්නේද? ඒ කිමයි හඟියුද මහණෙනි? ඒ ගංගා නදිය අර ලුණු කැටයෙන් ලුණු රස ගැන්වේද? එය නොවේ මේ ස්වාමීනි. ඒ කවරෙහිද? ස්වාමීනි ගංගා නදියේ මහා දිය කඳකි. ඒ මහා දිය කඳ අර ලුණු කැටයෙන් ලුණු රස නොගැන්වීමේ. ඔන්න තියෙනවා. එසේම මහණෙනි මෙලොව ඇතැම් පුද්ගලිකු විසින් කරන ලද අල්ප මාත්‍ර වූ පාප කර්මයක්. ඒ පුද්ගලයා නිරයට ගෙන යයි. භාවනා නොකරන මිනිහක් කරන පාප කර්මෙ පොඩි එක වුණත් ඒකෙන් නිරයට ඇදගෙන යනවා. මහණෙනි මෙලොව ඇතැම් පුද්ගලිකු විසින් එබඳුම වූ අල්ප මාත්‍ර වූ පාප කර්මයක් කරන ලද්දේ වේද? ditta dhamma eya ditta dhamma vedaniye paralowata vipaka dimata anumathayak siddhyamana nuwe. eke hetuma mekai kekin keto ara nirantareinma patu hitak ketiwa jeevath wenna pudgalaya karana podi papa karme pawa eya nireta argena yanawa. namuth pulul sitak keti pudgalaye garadimakin hari hari ara podi garaddak indahitla apta podi athubahuwimakin hari unoth ඒ පුද්ගලයාගේ ඒ පාප කර්මය අර පුරුල් හිතෙන් නැකිලා යනවා. අන්න අර ගංගා නගේ දාපු ලුණු කැටි වගේ. ඒ ඇතිනේ ඒ එක. ඊළඟට තව මේකේ ශක්තිය කියන හැටි මහ පුදුමයි මේක හිතනකොට. තව තියෙන සංක සූත්‍රය කියලා සූත්‍රයක්. ඒක තියෙන එක කියමන ඒ පුදුම උපමා මුද්‍රය ආසෙ දෙන්නේ මේ තියෙන්නේ ඔය පින්නු කරන්නේ ඔය අප්‍රමාණ වේ දිශාවලට පැතිරීම පිළිබඳව ප්‍රඥා දන් දක්වන්නේ ප්‍රමාණ යම් ගන්න එක මේ ඒ සූත්‍රය සංඛදම් සූත්‍රයේ තියෙන මෙහෙම එකක්. ගාමනී ඊමේ ආර්ය ශ්‍රාවකයා මෙසේ විෂම ලෝභී ඉවත් කළ කෙනෙකුයි, ව්‍යාපාදී ඉවත් කළ කෙනෙකුයි, නුමුලාව සිහි නුවණින් යුක්ත වූයේ මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වෙසේ. එසේ දෙවැන්නද, එසේ තෙවැන්නද, එසේ සිව්වැන්නද, මෙසේ උඩයට සරස හැම තන්හිම සියලු වශයෙන්ම සියල්ලෙන් යුත් ලොව විපල වූ මහත් බවට ගිය අප්‍රමාණ වූ අවෛරී වූ අව්‍යාපාද රහිත වූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වෙසේ. ඔන්න උපමාව ළඟ. ගාමනී යම්සේ බලවත් සක්පිඹින්නේ පහසුවෙන්ම සිව් දිශාවටම නාදීන් දෙනු දෙන්නේද? හක්පිඹින්නකට පුළුවන් වාක්‍ය ඇතට මේ શબ્දයේ අස්වන්න. ඒකයි කියන්නේ. එහේ එසේයින් ගාමිණී මෛත්‍රී චේතෝන්තිය මෙසේ වඩන ලද කල්ලි, බහුලව කරන ලද කල්ලි, ප්‍රමාණ වශයෙන් කරන ලද යම් කර්මයක් වේ නම් ඒ එහි ඉතිරි නොවේ. අර කලින් කියවපු කතාවම ඒ සක්පිඹින්නට පුළුවන් වැඩි උත්සාහයක් නැතුව ඇකට මේ සද්ද අස්වන්න. ඒ වගේ ප්‍රබාල සිතක්, ඒ වගේ මේ මෛත්‍රී සිත ඒ තරම් ප්‍රබලයි. ඒබඳු හිතක අර අකුසලයේ මෙලොවම සුළු වශයෙන් ගෙවිලා ඉවර වෙනවා, පරලොවට ගෙන යන්නේ. ඔය විදිහට ගන්නවක් තියෙනවා. ඊළඟට කියන එකක් තමයි ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් මේක ඉතින් අපිට බෑ, මේක අර කැඩීට වෙලා භාවනා කරන හාමුදුරුන්ට විතරයි, අපට ඇති දෙයක් නෙවෙයි. නමුත් බුදුරජාණන් කොහොමද කියන්නේ? ඒක බලමු. ඊළඟට කියන වචනේ ටික මහපුතුමයි ඒක. මහණෙනි, ඔන්න ඒත් සංඝයා වහන්සේ ළඟින් අහන ප්‍රශ්නයක්. මහණෙනි, යම් කිසි දරුවෙක් ලදරුවේ ඉඳලා කුකුඩියා ඉන්නවද මෙතන? පොඩියා ඉන්නවද? ආ, අරවන්නේ. මහණෙනි, යම් කිසි දරුවෙක් ලදරුවේ ඉඳලා මෛත්‍රී චේතෝ විමුක්තිය වැඩුවොත් ඒ දරුවා පාප කර්ම කරයිද? නැත ස්වාමී. මොනවද වෙන්නේ? මහණෙනි, යම් කිසි දරුවෙක් ලදරුවේ ඉඳලා මෛත්‍රී චේතෝ විමුක්තිය වැඩුවොත් ඒ දරුවා පාප කර්ම කරයිද? නැත ස්වාමී. කියලා සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා. එතකොට ඊළඟට එපමණක් නෙවෙයි, දැන් ධ්‍යානවා තව එකක් බුදුරජාණන් වහන්සේ එහෙම එසේ පව්කම් නොකරන දරුවාට වෙත දුක, දරුවාට දුකක් එයිද? කෙසේද ස්වාමීනි පව්කම් නොකරන දරුවෙට දුක එන්නේ කියලා සංඝයා වහන්සේ ලබනවා. ඒ විදිහට තවත් තැනක කියන බුදුරජාණන් වහන්සේ ඕනෑම ස්ත්‍රියක විසින්, පුරුෂයෙකු විසින් මේ මෛත්‍රී චේතෝ විමුක්තිය වැඩි යුතුයි කියලා. එතකොට ඕනෑම ස්ත්‍රියක විසින්, ඕනෑම පුරුෂයෙකු විසින්, කොමනක් නෙවෙයි අර ඕනෑම දරුවෙකු විසින්. ඒ දරුවෙකු විසින් වඩන්න පුළුවන් මට්ටමෙන් තමයි අර දිසා ගැනවත් සඳහන් කළා නැත්තේ, දිසා නාමක සඳහන් කළා නැත්තේ. පොඩි දරුවෝ දන්නේ නැහැ නේද ගෙනීර බට ඉර නිරිත කතන්තර. නමුත් දන්නවා, ඉස්සරහා දන්නවා, බත් කන අත දන්නවා, පිටිපස්ස දන්නවා, පොඩි දරුවෝ දන්නවා. ඒක නිසායි අද කිව්වේ. ඉතින් මේ මිය මහා පුදුම මේ දේශනාව, මේ බුදුරජාණන් වහන්සේ දේශනාව මෛත්‍රී චේතෝන්ති පිළිබඳ මේක මොන යම් හේතුවකින් හෝ මේ ඊයදින් බලනකොට මේක කාලීනයි කියලා හිතා ගන්න පුළුවන්. මේවා අපි කියවනේ අර අතුරුපල, අපි නිවන හොඳයි ඈතේ කියලා හිතමු. මෙලොව ජීවිතය සඳහා ඊළාට අර විශ්‍රාම ගන්නාගේ පොඩි හොඳ එකතුවක් මේක. ඒක නිසා ඉදිනදා ජීවිතේ කොයිතරම් වැඩ තිබුණා. එතකොට ඊළාට කියන්න තියෙන්නේ මේක කරන ක්‍රියාත්මක කරන ආකාරය දැනටත් යම් ප්‍රමාණයකට කියුණා. කවුරුත් අමුතින් කියන්නේ නැතත් දන්නවා යම් කිසි ශීලයක් සමාදන් වෙලා මේක කරන්න ඕනේ කියන එක. ඒකත් අපි කෙටින් දක්වතොත් ඒකේ ගැඹුර තියෙන්නේ සීලය පදනමක් හැටියට දක්වලා තියෙනවා. සීලය පතිට්ඨාය කියලා අපි කමට කමට වගේ කියන උපමාවක්. ඒවයි ගැඹුරක් තියෙන්න පුළුවන්. මේ සංසාරයේ මඩ වගුරක්, මඩ ගුහුරුවක්. ඒකේ අපි භාවනාවට ඉඳ ගන්න තැනක්වත් නැහැ. අපි කාණු පහක් ඉඳලා පොඩි වේදිකාවක් හදා ගන්න, 8ක් ඉඳලා 10ක් ඉඳලා අන්න එහෙම හිතා ගන්න ශික්ෂාපද කියන එක. එතකොට එහෙම එහෙම පදනමක් හදාගත්තා නම් ඊළඟට තියෙන්නේ ඒ තමනුත් තමන්ට අර තියෙන කාල, මොකද්ද දැන් කියන්නේ කාල කළමනා කරන ප්‍රශ්න එහෙම තියෙනවා නම් තමම අදිෂ්ඨාන කරගන්න තව කොච්චර වැඩ තුනක් මම මේ විනාඩි පහ තුල මේ හිතවිල්ල පමණක් පවත්වනවා කියලා. ඉතින් අර සිය සමාදාන් වෙලා ඉවරයි. ඊළඟට මෙන්න මේ ඒ දැන් අර කිව්ව වගේ ආරම්භයේදී සියලු සත්‍යෝ සුපත්ත සිසු ටික ටික තමන්ට තේරෙනවා අර අනිත් වචන ඕන්නේ සුපත්ත සුපත්. ඊට පස්සේ හරි පහසු ගෙදර දොරේ යන අනිත් කටයුතු කරන අතරෙත් සමාජයේ ඕනේ නැහැ, ගෙදර දොරෙත් නානාවිද සටන් එහෙම තියෙන බව දන්නවනේ. එතකොට ඒවා ඉස්සෙල්ලම සංසිඳනවා. ගෙදර දොරේ තියෙන ඒවා අර නිරන්තරයෙන් මෛත්‍රී සිහියෙන් සිටි විල්ලෙන් ඒ කටයුතු කරනවනම් එහෙම එහෙම කළ ටිකක් තමන්ට හුරු පුරුදු වුණාට පස්සේ ඇහැට කණ්ණාඩිය වගේ හුරු පුරුදුනාට පස්සේ කමටහන ඔන්න ඊළඟට අර පුළුවන් වාහනේදී යන දෙන තැනදී ඒ කාර්යාලයේදී රෝහලේදී ආදී වශයෙන් ඒක තමන්ගේ අයින්ද්‍රිය දෙයක් වෙනවා. තමන්ට එක ඉබේටම නිරායාසයෙන් එන. එහෙම එහෙම කළා තමයි අන්තිමට හොඳට මාත්‍රිය වැඩෙන්නේ. ඔය සාමාන්‍ය රටාව අපි කිව්වේ. එතකොට ඒ වගේම බුදුරජාණන් බුද්ධ වචනේම තියෙන මෙත් සූත්‍රේ තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දු. මතක ඇතිනේ මේ වහල තියෙනනේ. හිටගෙන පුළුවන්. අවිදිමින් පුළුවන්. ඉඳගෙන පුළුවන්. හාන්සි වෙලත් නිින්ද යන්තුම පුළුවන්. එතකොට අන්න ඒ වගේ භාවනාව ඒකයි අපි මේ මුලට ගත්තේ. නැත්නම් ආනාපානේ මහා ශ්‍රේෂ්ඨ භාවනා බව පිළිගන්නවා. නමුත් ඒකට කලින් මේ ටික කරාම අර හොඳට ඒක තමන්ට හුරු වෙනවා. මේකේ ආනිසංස තුලින් උනන්දුවත් තියෙනවා. ඒක ඉතින් ඔන්න සාමාන්‍ය වශයෙන් කිව්වා. තවත් පුංචි කාරණයක් කියන්නම්. සමහරු දන්නේ නැතුව ඇති මේක කිව්වත් සමහරුට සැකෙප දෙන්නත් පුළුවන්. ඇතම් කෙනෙක් මේ විදිය භාවනා ඒ වශයෙන් මේ භාවනාවම උපකාර දෙන නිවන් කරා යන්නත් පුළුවන්. කොයි සමාධිය වුණත් ලබා ගත්තට පස්සේ අර ඒකට බොජ්ජංග ඒ පැත්ත එකතු කරලා ඊළාට එහෙම නැත්නම් ත්‍රිලක්ෂණයට අදාළ ඒ විදර්ශනාවට යොමු කරොත් ඊළාට නිවන පවා ලබා ගන්න පුළුවන්. ඉතින් මේ එහෙම ලොකු ප්‍රාර්ථනා ඇති අයට මේ විදිය භාවනාවක් කරනකොට තමන්ගේ නිවන් ගමනට ආරම්භයක් වශයෙන් සලකනවා නම් ඒකට ඇතැම් විට යම් යම් බාධා තියෙන්න පුළුවන් කියලා ආචාර්යවරු පෙන්වලා දීලා තියෙනවා. අපටත් අත්දැකීම් වලින් තේරිලා තියෙනවා. මේ මොකද හේතුව කාටවත් බය කරන්න කියනව නෙවෙයි. අපි කවුරු දීර්ඝ කාලය සංසාරය අවබෝධ දන්නවනම් කුසල් විතරක් නෙවෙයි අකුසලුත් කළා කියනවා. ඒ විශේෂයෙන්ම අපේ භාවනාවට බාධා වෙන එකක් හැටියට දක්වනවා ආර්යෝභ ආදී කර්ම. එහෙම නැත්නම් තුනුරුවන්ට නිග්‍රහ කිරීම ආදී දේවල් මිත්‍යා දෘෂ්ටි කර්ම කොතිකුත් තියෙන්න පුළුවන්. යන්න ඒවා නැකෙන්න තමයි බුදුරජාණන් අතීත ආචාර්යවරු දක්වන ක්‍රමයක් සමා කරවා ගන්නම කියලා. ඉතින් ඇත්ත වශයෙන් ඒ අය පුද්දලින් ඉන්න අපතුල අපාතර නැතත් අපිට පුළුවන් අපි කාට හරි නිගරු කරලා තියෙනවා තුන්රුවන්ට හෝ බුදුපසේ බුදුරහතන් වහන්සේලාට හෝ ආර්යයන් වහන්සේලාට හෝ ඒ විදිහට මේ ඒ කරලා තියෙනවා නම් කරලා තියෙන්නේ මානය නිසා. එතකොට ඒ මානය අකුසලයක්. ඒ වෙනුවට අපි කුසල ශක්තියක් ඇති කරගන්නවා නිහතමානීව ඒ අය පිළිබඳව ගරුත්වයක් සමාව ඉල්ලීම. අන්න ඒකයි. නැතුව මේක සමාව දෙන කෙනෙක් නෑ. එහෙම හිතාගන්න. ඉතින් එන්නේ ඒකට හොඳ පාටියක් තියෙනවා කවුරුත් වගේ එක සමාන පාටකින් කියන්නේ. අපි ඒක තවත් තීරණ කරන්න කිව්වා. භාවනාවට ඉඳ ගන්න කලින් අපි හිතමු සීලයට සමාදන් වෙලා ඉවර වෙලා හුඟක්ම හොඳයි තමන්ගේ ගෙදර බුදුගේක වගේ තැනක යම් කිසි සංකේතයක් ඇති තැනක බැරි නම් හිතට හරි නගාගෙන විදිනවා. මෙන්න මේ විදිහට අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මගේ සිතින් කයින් වචනෙන් බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට යම් වරදක් සිදු වේ තිනම් ඒ සියලු වරදට ත්‍රිවිධ රත්නයෙන් මට සමාව ලැබේවා, දෙවුණුවත් සමාව ලැබේවා, තෙවුණුවත් සමාව ලැබේවා කියලා හරියට හදවතට එකඟව නිහතමානීව ඒක කියන්න පුළුවන් නම් කියලා එපමණක් නෙවෙයි අන්නර වගේ තැනක් නම් Tamanට පසඟ පිහිටුවල වඳින්න පුළුවන් නම් දෙදණ දෙවැලෙමිට නල්ල වඳින මට්ටමට ඒක තුල ඒ කුසල ශක්තිය උගක් උග්‍ර කුසල ශක්තියක් ඒක තුනෙත් එකතු වෙනවා. ඒ සමාකරව ගන්න හිතීම ඒක හිතෙන් කුසල හිතෙන් නිහතමානී වීම. ඒකට වචනයේ යෙදවීම වචනයෙන් නිහතමානී. අන්තිමට එහෙම නැත්නම් කය සිත ආවනත කරගත්ත තුන්රුවන්ට වචනය ආවනත කරගත්ත ඊළඟට කය ආවනත කර ගැනීම තමයි අර පසඟ පිහිටුවල වැඳීම. ඒ විදිහේ ගැඹුරක් තියෙන එක. ඉතින් ඒක ඒ වගේ පොඩි වාක්‍ය වුණත් අතීත සංසාරේ පටන් මේ මොහොත දක්වා කියනකොට මුළු මහත් කාල පරාසය කල්ප ගණන් ඒකට අහුවෙලා ඉවරයි. අතීත සංසාරේ පටන් මේ මොහොත දක්වා මගේ සිතින් කයින් වචනයෙන් කියනකොට ඔන්න මගේ වගේ කියන්නේ එතන තියෙනවා. ඊළඟට අන්න කාටද කියන එක තමයි බුද්ධ රත්නයට ධර්මනත්. ඒ විදිහටම තමන්ට තව ඕන්න එකතු කර ගන්න පුළුවන් බුදුපාසේ බුදුරහතන් වහන්සේලාට මගේ ගුරු දෙගුරු ආදීන් වහන්සේ කැමති හැටියකට ඒක තුල අර නිහතමානීත්වය තුලින් අමුතු කුසලයක් එකතු වෙනවා. හිතත් සැහැල්ලු වෙනවා. ඒක තුලින් අන්න හිත සමාධිමත් වෙනවා. මොකද අර අපි විශේෂයෙන් මානිත්‍යයට ඒ නිවන් මඟ ගිය කෙනෙකුට කඩුල්ලක් දාලා තියෙනවා නම් අපිට ඒ කඩුල්ල වැටෙනවා නිවන් මඟයට යනකොට. කොහොමද දෙයක් තියෙනවා කර්මානුරූප බුදුරහතුන්ට පවා කර්මයේ විපාක දෙනවා. අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මේවට හිනාවෙන්න නරකයි. ඉතින් ඒකත් කරන්න පුළුවන් ඒ තරමට හොඳයි අපි කියන්නේ. ඉතින් ඔන්න ඔය තමයි දැනට මට හිතට වැටෙන තරම. තව මොකුත් ආගන්න දෙයක් තියෙනවා නම් ඔය කට්ටියට අයිති මේ අයට විශේෂයෙන්ම අලුතින් ආපු වැඩ හෝ අර කිව්වා වගේ ගැටලු තියෙන්න පුළුවන්. අපි මෙච්චර කාලයක් කරලා තියෙන මෙහෙම මෛත්‍රී භාවනාව මෙහෙමත් එකක් තියෙනවද? උහුමත් වැඩක් තියෙනවද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න අහුවට කමන්නේ කිසිම එකක් නෑ. අපිත් එකට පුළුවන් උත්තරයක් දෙන්න. මොන හරි ප්‍රශ්න තියෙනවද නම්
නායකම්බුනේ
අවසරයෙන්ට අහන් අවේරෝහෝමි කියන සූත්‍රපන්ති නායකම්බුනේ පැහැදිලි කරනවා. අහන් අවේරෝ මම අවයිරි වෙන්නේ අහන් අවේරෝ. ඒකක් කියනෝනේ බොහෝ දෙනානේ. ඉතින් මම ඔන්න ඔබට තමයි පහුගිය දවසේ මං කිව්වේ ඔය මහත්ය වගේ තමයි. තවත් මහත්මේ මට ඔගෙන් අහුව එකපාරක් ඔය ප්‍රශ්නේ. ඉතින් ඒක ඇත්ත වශයෙන් වරදක් නෑ. නමුත් මෙච්චරයි මං කියන්නේ. මං ඒකට අනුව යම් කිසි වාක්‍යයක් කිව්වයි කියන්නේ සැර වැඩිද දන්නේ නෑ. මං ඇතෙන්කට කිව්වා මෛත්‍රී භාවනාවට ඉඳගෙන මම වෛර නැත්තෙක් වෙම්වා කීම හරියට බත්තිගාන ඉදිරියේ තියාගෙන මම බඩගිනි නැත්තෙක් වෙම්වා කීම වගේ. තේරුම් ගන්න බලන්න. බත්තිගාන ඉදිරියේ තියාගෙන කන්නේ නැතුව මම බඩගිනි නැත්තෙක් වෙම්වා. මෛත්‍රී කරන එකනේ තියෙන්නේ. වෛර නැත්තෙක් වෙම්වා කියන එකෙන් කෙරෙන්නේ නැහැ. මං කියන එක දේපද මහත්මයා. මං කියන්නේ නීති. ඒක නීතිනේ. මේ වඩා නීතියම කියන්න වෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඔය මෙච්චර කාලයක් මහත්මයා දුස් කියනනේ කාලයක් කෙරලා තින්නේ එක. ඒ ඩිංගට හිතනවනම් ඇත්ත වශයෙන් පිරිසිදු මෛත්‍රී හිත දානවනම් ඒකේ ගිබෙම යටෙනවා. ඉතින් ඔන්න ඔහොම එකක් තියෙන්නේ. මේක මුකුද වෙලා තියෙන්නේ භාවනාව කියන එක පිටට ඇහෙන දෙයක් කරගෙන තියෙනවා. ඉතින් ඒකට ලොකු වාක්‍ය ගොඩක් ඕන. හොඳට යනවා. හොඳට භාවනාව යනවා. මධ්‍යස්ථාන. නමුත් ඇතුළට යන්නේ ඒ ටික හිතාගෙන එකයි කිව්වේ. අර අදහස මම මේ කිව්ව උපමාව කිව්වේ මේ එතකොට මෛත්‍රී කරන එක මිසක් වෛර නැත්තේ කියම වෛර නැත්තේ කියම අපි සීසේරයක් කිව්වත් ඊට වැඩි පිළිසුදුයි. අර අපි අර පුළුල් උතේරියා විභේම එක නැති වෙලා මේක ඇහි තව යන්නේම ප්‍රශ්න තියෙනවා නේද? හා ස්වාභාවික ප්‍රශ්නයක් තියෙන ස්වාභාවික අමුතු දෙයක්.
ආහන්න
වේරෝහමිකිනෝ යෝගී සූත්‍ර පාඨනා නම් බුද්ධ වාසිතේ මේ පසු කාලිනු හදාගත්තා. අන්න ඒක තමයි. ඉතින් ඇත්ත වශයෙන්ම උතන්නේ වැඩි තියෙන්නේ. සුද්ධි මාර්ගයේ ප්‍රතිසම්පිතා ඔය පොත්වල ඉන්නම් පෙන්වන සමහර. පොත්වල පෙන්වුවට මම එකකින් උපකරන්න ගත්තා. ඌව ඌව මේ ඊර්ගා මෙත සූත්‍රයේ ඇති කොටින් කියන ඒ ප්‍රාන්තෙම ඊළඟ අනිත් සූත්‍රයක තුල ගත්තා. අර ඉතින් කාලීනම කල්යාමදී උන් තමයි අර කිව්වා කුරු ගැනිල්ල කියලා තියෙනවා. ඔය ටික තමයි ඉතින් හැමතැනම කියන අබ්බජ්ජෝහෝන්. යමක් නොකිරනා නෙමෙයි. නමුත් ප්‍රධාන කාරණේ අරගෙන. ආරෝ නැද වර්ෂණ ටික හිතලා බලන්න. ඒ ඇත්ත වශයෙන් මේකට අදාළ දෙයක් තියෙනවා නම් අහන්න බය වෙන්නේ නැතු. හොඳයි නේද? දැනට මතක් නැත්නම් ඉතින් නවත්තමු. අනිත් හරිය පොත් බැලුවාම තේරුම් ගන්න පුළුවන්. එතකොට එහෙනම් ඔන්න මහත්තයෝ මේ පොත් වෙනදා වගේ හදන්න බලන්න. දැන් අපි කියනවා යාර භාවනා මාර්ගයේ තවත් පොතක් තියෙනවා ඒකයි මේ දෙකම එක්ක මෙච්චර ඉන්නේ.